දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඇස රූපය චක්කු විඥානය එකතු වීමෙන් ඇසේ ස්පර්ශය යනාදී වශයෙන් ආයතන හයතම පොදු ධර්මතාවයේ අනුව එන ආකාරයට මනසක් අරමුණක් ඒ වගේ මනෝ විඥානයත් එකතු වීමේදී එද එම ස්ථානයේදී රූපස්කන්ධයක් හැදෙන්නේ නැහෙනි. ඒකයි මේ පෙන්නන්නේ. එතකොට හෘදේ වස්තු රූපේ යන්න මෙතනට සම්බන්ධ කිරීම ගැන පැහැදිලි කරලා දෙන්න කියලා මේ කියන්නේ. දැන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංකාරයෙන් තොරව විඥාණයෙන් තොරව විඥානීයක ගමනක් වැඩිවීමක් සිදීමක් සිදියක් නොකිය. එන විඥානයක් වැඩුණා නම් විඥානය හටගත්තා නම් මේ හැම එකටම මුලක් තියෙන රූපයේ මුල් වෙනවා. එතන මේ රූපස්කන්ධය තෝරා ගන්න ඕනේ මොකද්ද කියලා. දැන් සතර මහා භූත සහ සතර මහා භූත නිසා හටගත්ත රූප. අටවිසි රූපෝන්දි වෙනනවා. සතර මහා භූත රූප කියන හතරයි. තව 24ක් තියෙනවා. සතර මහා භූත නිසා හටගත්ත රූප. සතර මහා භූත නිසා හටගත්ත ඒවත් සතර මහා භූත. රූප සියල්ලම සතර මහා භූත කිව්වොත් ධර්මයේ ගැළපෙනවා. අපි හිතා ඉන්නේ එහෙම. සතර මහා භූත තමයි රූප කියන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර තමයි රූප කියන්නේ. ඒ රූප 28න් හතරක් විතරයි. සතර මහා භූත නිසා හටගත්තේ අවු. භූත රූපයෙන් පස්සේ ප්‍රසාද රූපය කියලා හටගා. විහෙ රූපය කියලා ගත්තේ. භාව රූප කියලා තියෙනවා. හදේ රූප කියලා තියෙනවා. ජීවිත රූප කියලා තියෙනවා. ආහාර රූප කියලා තියෙනවා. පරිච්ඡේද රූප විඤ්ඤාති රූප විකාර රූප ලක්ෂණ රූප කියලා මේ විදිහට රූප 28ක් විග්‍රහ වෙනවා. ඒකෙන් එකට හකස් වෙන්නේ නැහැ. මේ වැදී මේ රූපයන් ගැන විග්‍රහ වෙනකොට රූපස්කන්ධය හැදෙන හැටි එක අවස්ථාවක විස්තුන් වහන්සේ නමක් අහපු වෙලාවට සරිත් සාමුද්‍රෝ දේශනා කරනවා. එවැත්නි ආධ්‍යාත්මික ඇස විදුරේ නැත්නම් බාහිර රූපෙකුත් ඒකට ආපාදගත වෙනවා නම් ආලෝකයක් හොඳට තියෙනවා නම් ඒ රූපයේ පිළිබඳ සටහන මේ ඇහැ මුල් කරගෙන හිතට එනවා. මෙන්න මේ ආව රූපේ රූපස්කන්ධයට සංග්‍රහ වෙනවා. දැන් රූපස්කන්ධයට ගැහුවා තියෙන්නේ අපල මහා භූත විතරයි. දැන් අපි එනකොට හොඳ ලස්සන මල් පිවිලා තියෙන මල් ගහක් දැක්කා. දැන් මල් ගහ දැක්කම වාස්තේ ඇහි ආධ්‍යාත්මික ඇසේවා සතු ප්‍රහාදී විදිලා නැහැ. හොඳට පැහැදිලිව පේනවා. ඒකට අනුගුණයේ රූපෙකුත් ආපාදගත වුණා. එහෙනම් ආපෝ තේජෝ වායු පඩවි කියන සතර මහා භූතයන්ගෙන් හැදිච්ච මල් ගහ දැක්කා. ආලෝකයක් හොඳට තිබුණා. එහෙනම් ආලෝකය තිබිච්ච නිසා හොඳට මල් ගහ පේනවා. දැන් ඒ සතහන ඇහැ මුල් කරගෙන ගිහිලා හිතේ සතහන් වුණා. දැන් සතහන් වුණාට පස්සේ මල් ගහේ හැටි හිතේ. දැන් අතරමඟ එනකොට මතක නැතර අපි එන්න දෙන අහවල් හැරෙන්න දෙන්න. මල් ගහක් තියෙනවා මොකද හරි ආසත්මය ගහ දැක්ක. මල් පිරීලා. දැන් කවුරු හරි කියලා මල් ගහ කපාගෙන ගිහිල්ලා අපි මේ කියන අතට. මගේ හිතේ තියෙන මල් ගහක් කැපෙනවා. අර මල් ගහ දැකලා අපි එක දැන් එතන නැහැ. කවුරු හරි කපාගෙන ගිහින්. සම්තාව යනකොට එතන තව එතෙන්ද ගියේ නැහැ බලන් දාපහු. මම දැකපු මල් ගහගෙන කල්පනා කරේ කවුරු හරි කියනවා ලස්සන මල් ගහක් දැක්ක එකක් ගැන. අපි වන් ඉනකොට ආවල් දෙන ආවල් රෞමිනේ ආවල් ඉස්සානේදී හන්දියෙන් හැරෙනකොට ගෑක් වගේ දිනා මේ වගේ මල් ගහක් මල් පිට හරි ලස්සනයි ඒ ගහ. මම දැන් කියනවා දැන් මොකෙන්ද ඔය කියන්නේ. ඇහෙන් ඇතුළු වෙලා හිටන් මනසේ පිටවූ රූපේ ශරීර සාඳුර දේශනාගෙන රූපස්කන්ධේ සංග්‍රහය වෙනවා. රූපස්කන්ධේ සංග්‍රහන් දැක්කිටි කියලා අපි වෙනවා. රූපස්කන්ධේ සංග්‍රහ වෙනවා කියලා එනවා. එහෙනම් දැන් හිතේ ඇදිච්ච රූපේ සතහන ඒක රූපස්කන්ධේ රැඳී. රූපස්කන්ධයෙන් තොරව වේදනාස්කන්ධයෙන් තොරව සංඥාස්කන්ධයෙන් තොරව සංකාරස්කන්ධයෙන් තොරව විඥානස්කන්ධික සම්බන්ධ කරගෙන කොහොමද? රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් තොරව විඥානය හටගන්නේ විඥානය හටගත්තින් තමයි රූප ගහන ඇතුළේ වැදුනේ. මේ රූප සතර දැකලා වැඩිච්ච එකත් රූපස්කන්ධයයි කොච්චර කල් ගියද ඕන්න අතීත අනාගත වර්තමාන සියුම් ගන්න දුරලඟ සීන ප්‍රණීත රූපයයක් වීද ඒ සියල්ල රූපස්කන්ධය අතීත රූප කොයින්ද ඒ සතර මහා භූතේ විනාශ වෙනවා නැති ජරු විමුතේ මොකද රූපස්කන්ධය විනාශේලා නැහැ අතීත රූපස්කන්ධය රූපස්කන්ධය ගැනකොට රූපේ හතර මහා භූතයක් නිසා හටගත් යම් රූපයක් ඇද්ද ඒ රූප සියල්ලම රූපස්කන්ධයයි ඉතින් මනස පරිච ධර්මයේ උපදෙති මනෝ විඥාන සිද්ධාන්තය කරන බලන්නේ ආවේ නැති රූපස්කන්ධය දැන් මනසර ධර්මයක් ගැටගෙන මොකද මම සාකච්ඡා කරලා බලුවා කවුරුහරි මල් ගහක් ගැන කියන මම දැකලා නැති ජාතිය මල් ගහ ප්‍රශ්නයක් දැන් මම හිතද එයි නැති හවල් දෙමින් එනකොට අහවල් පාරේ හන්දියෙන් හැදෙද්දී අසල මල් ගහක් පිනන ඔය ජාතිය එක දැන් රූපස්කන්ධය සංග්‍රහ වෙලා තියෙ විචික ඇවිල්ලා ඉන්න එක දැනුන්නේ වේදනායිස්කන්ධය පහළ වුණේ නැහැ. මල්හක සංඥාව හිතේ වැටුන්නේ නැද්ද? සංඥායිස්කන්ධය පහළ වුණේ නැන්නේ කොයිද ඒක? හරි අසර ක්‍රියාමාපයක් ආවම සංඛාරය පහළ වුණේ නැහැ. ඉතින් ඔයදී පහළනේ විඥානීය ද වෙනවගේ. එහෙනම් විඥානීය පහළ වෙනකොට අතීතයේ දැකපු සරහන් රූපස්කන්ධයයි තියෙලා නැහැ. ඉතින් අපි ඔය විග්‍රහ කළා ගන්න නැතුව සතර මහා භූතයයි මේ රූපස්කන්ධ කියන්නේ කිව්වොත් හරියන්නේ නැහැ. රූපස්කන්ධ 28න් 4ක් විතරයි. ඒකෝ තියෙන රූපය නිසා හටගත රූප. දැන් උපාදාය රූප. උපාදාය රූප කියන එක තමයි ඔය ටික තියෙන්නේ. රූප තමයි උපාදාය රූප. ඉතින් මෙතෙන්දි මොකද මේ විග්‍රහ කරන්නේ හරියට සම්පූර්ණම මේ රූපස්කන්ධයයි අයිති වෙන්නේ මොනවද කියන එක. ඒ නිසා තමයි සතර මහා භූත නැත්නම් රූපයක් නැහැ කියන නිගමනය කරන්නේ. ඔය විඥානපත්‍ය නාම ඉතින් නාමපත්‍ය පස්ව කියලා කරනකොට විඥානපත්‍ය නාමං කියලා එකක් තියෙනවා විඥානපත්‍යේ නාමයක් හටගන්නවා නාමය අරගෙන නාම ස්පර්ශයක් ලබනවා එතන ගන්න නාම ස්පර්ශය ඉතින්ලා තුන්වෙනි වතාවේ තියෙන විඥානපත්‍ය නාම රූපයෙන් ඊළඟ අවස්ථාව අවස්ථා හතරක් එනවා පරිච්ඡේදපාලි අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම නාමපත්‍ය දත්තායතන දත්තායතනපත්‍ය පස්ව එදා විස්පර්ශයක් එනවා මනෝ විස්පර්ශයක් එයි. පසවත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. මේ මූලිකවම හටගන්න පරිච්ඡ සම්පාද. ඒක වරුදු දෙවෙනි අවස්ථාවක් වෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම නාමපත්‍ය සත්‍යයතන මේ නාමපත්‍ය අපත් සත්‍යයතනපත්‍ය අපත් ඔනෝ නාපත්‍ය පස්සෝ දෙවෙනි එකට එන්නේ නාපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා ආදි වශයෙන් ඊළඟ කරනවා දෙවෙනි එක ඊළඟ හෝරම තුන්වෙනි අවස්ථාව වෙනවා ඒකත් අරින්න අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සත්‍යයන සලආයතන පාලනේ හතරවෙනි අවස්ථාව සලආයතන පාලනකින් තෙන් තමයි අර කියන්නා වූ ගණීවාල රූපයක් බවට පත් වෙනවා ඒක දවයමේ රූපේ රුද්දාශකයක් වශයෙන් රූපස්කන්ධයට කිතු වෙන්නේ රූප සතර මහා භූතය දැදී. සතර මහා භූතයන් හැදෙන්නේ ඉතලා මුල හට ගන්න විදිහට. ඉතින් ඒවත් ඔක්කොම මනෝ රූප. මනෝ රූප කියන එක එක භෞතික රූප තමයි එක. සතර මහා භූත භෞතික රූප. මනෝ රූප කියලා කියන්නේ සතර මහා භූතයන් නිසා හටගැති ගොඩනැගිච්ච උපාදාය රූප. දැන් උපාදාය රූපයන් අඳුර ගන්නකොට ඒකෙන් ආරම්භ කරලා නැවත වාරයක් චිත්තද සහ කර්මද රූප නිස්පාදනයේ පටන් ගන්නවා චිත්ත වේගයේ නැගි. අන්නේ චිත්ත වේගය නැగిලා යනකොට කර්මජ රූප චිත්තජ රූප නැగిනකොට නැවත වාරයක් සුද්ධාසකෙ නිස්පාදනය වෙනවා. ඒ සුද්ධාසක වෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වාය ධාතු, පඨවි ධාතු, ධාතු හතර නිර්මාණය කරනවා. ඉතින් රූප කියලා කියන්නේ එකම රූප 28කින් හතරක් තමයි ධාතු රූප තියෙන්නේ. අනික අප රූපයන් නිසා හටගන්න රූප. ඉතින් හිතේ හටගන්නා මේ රූපේ. ඒ මේ රූපය හටගැනීමේදී වස්තු රූපයත් අවශ්‍යයි. වස්තු රූපය කියන්නේ පරමා එක කර්මජ රූප චිත්තජ රූප කියලා හටගන්නේ පරමා. අනිදස්සනම් අපටිකම් ධම්මාගර පරියාපන් රූපයෙන් රූපේ නිස්පාදනය. ඒ නිස්පාදනය වෙලා තමයි ඒ අරමුණ ගියන් දෙන්නේ මනසට. ධර්මායතන පරියාපන් රූපේ සකස් වෙන්න ඕන. පූර්ව අර්මයේ තියෙන නානාක්ෂණික කර්ම කියලා තියෙනවා පෙරදි කරපු එක විපාක වශයෙන් නැගෙන කර්ම වේදිය. ඒකෙදි සකස් වෙලා එනවා කර්මජ රූප. ඒක ලකසුනහමත් වෙන්නේ මොකද ධර්මායතන පරිහාපන රූපය තමයි ලකසින් ඉඳාම දුර්සනෝ. ඒක ධර්මායතනෙට වෙලා සුද්ධාස්තකයේ සම්බන්ධලා කම්පණය කරනවා ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වීමෙන් ලබන්නා විපර්යය තමයි නාම ධර්ම නිස්පාදනය පටන් ගන්න. ඒකට අර කියන වස්තු රූපය අවශ්‍යයි. වස්තු රූපේ තමයි කර්ම ශක්තියෙන් මනසපත්ති ධම්මේති කියලා කිව්වා. අනි ධර්ම කිව්වේ අනිදස්සයන් අපපටි ගන්න ධම්මායතන පරියාපන්න රූපංගෙන් රූපේ. ඒ ධර්මායතනයි ඒකයි කිව්වේ. ඒක වෙනේවට අහු වෙන්නේ නැහැ. අනිදස්සයන්ගේ දර්ශනය කරන්න බෑ. අපපටි ගන්න නිස්පාද කරන්නත් බෑ. ධර්මායතනයි කියේ. ඒ රූපේ අතීතයේ වරන් තිබුණා නෙමෙයි. කර්ම ශක්තිය නිස්පාදනය කර විපාක අවස්ථාවට පතු කරලා දුන්නා. ආරම්භු වෙන්නේ. ඒකයි සිද්ධ වෙන්නේ. අනි ඒ විලාසෙ දුක නෙන්නේ. අපිට දැනෙන්න පටන් ගන්නවා ඒ බඳු ගති ලක්ෂණය මුල් වෙලා දැකපු දර්ශනීය මානසික දර්ශනය. ඒක තමයි මල් ගහගෙන මතක් කරනකොට මල් ගහේ දිවිච්ච ආකාරය හැදිච්ච ආකාරය ඔක්කොම මනසේ ගොඩ නැගුණා. එතකොට ඒක හැදෙන්නේ මොකද්ද? මනස පත්‍ය ධම්මේචුප්පති මනෝ විඥානං කියන්නේ. සුද්ධාස්තකේට අර කතාව. අපි මතක් කිරීම මුල් කරගෙන හටගත්ත චිත්තජ රූප රැගිනා. ඒ චිත්තජ රූපයන්ගෙන් හටගත්ත භෞතික තම ඒ රූපත් සතර මහා භූත රූපයන්ගේ ආරම්භය. ඒක තමයි හිත ගිහිලට සුද්ධාත්මක වශයෙන් අර වස්තු රූපේ කම්පණය කරන්නේ. ඒතර ඇතුළත දැරීම තමයි අනි රූපාකාරී හේජ පටන් ගන්න. දැන් මේකම තවත් එහාට චිත්තජ රූප දිගටම ගත්තොත් උතුජ රූප හරහාවලින් හරහස් වෙනවා හිත උදී. දැන් අතේ නෙළුම් මලක් තියෙනවා හිතුවොත් එහෙම. හිතා ගන්න හැකියාවක් තියෙන කෙනා නෙළුම් මලක් හිතනකොට අතත් තියෙන සුදු නෙළුම් හරි රතු නෙළුම් හරි අපි හිතාව මල අතේ තියෙනවා. දැනෙනවා. හිතන්න පුළුවන් ආයතේ ශක්තිය හිතුවොත් එහෙම වෙනවා. දැන්ට තියෙන නවීන විද්‍යා උපකරණ කිර්ලියාන කැමරාගෙන. ඒකෙන් ඔයලා දැන් එයා කාටවත් නොකිය එකෙනෙකුගේ නෙළුම් මල ගැන හිතා ඉන්නකොට. තව කෙනෙක් කැමරාවෙන් ෆොටෝ ගහුවොත් ඒ ෆොටෝ එකේ තියෙන නෙළුම් මලක් අතේ තියෙනවා. දැන් නැවත මේ පරිස්සම කරලා තිබිච්ච දේවල්. එතකොට මොකක්ද ඒකට වැටේ හොඳ නෙළුම් මල? හිතේ තිබෙන නාම ධර්ම නේ. කැමරාවට නේ රූප ධර්ම. එදම නෙළුම් මල හිතුව අතේ තියෙනවා. පේනව තිබුණේ නැහැ. හැබැයි කැමරාවේ ඇත්තේ රූපේ තියෙනවා. ඒ කිව්වේ කියලා නැති නෙළුම් මලක් තියෙනවා වැඩිලා. මේ ඔක්කොලා තියෙන්නේ. يعني වැටනන්ගේ රූපතම රූපයන්ටයි තියෙන සතර මහා භූතයන්ගේමයි ඒක දිවිලා තියෙන්නේ නේද? කැමරාවට ගෝචර වෙන්නේ. අන්න ඒ වගේ දෙයක්. එකෙනෙක් එහෙම හිතනවා චේතෝපරිය ඥානයක් තියෙන කෙනෙක් හිටියොත්. එයාට පේනවා මෙයා ගැතේ නෙළුම් මලක් තියෙනවා. එයා නෙළුම් මලක් නිර්වාණය කරනවා එයාට පේනවා. චේතෝපරිය නෝ. ඒක හැබැයි එහෙම නෙමෙයි මහ දිවසක් තියෙනවා. සාමාන්‍ය දිවසකට එහෙම වෙන්නේ නැහැ. ඒ විලක් තමයි චිත්ත, ඒ කියන්නේ චිත්ත පරිවිතක් කියලා හිතේ හඳක් අහන. චිත්ත විපාරණාදී කියලා. ඒ චිත්ත විපාරණාදී හරිනකොට ඔය ක්‍රමයටම පරමාණුක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සුද්ධාස්තක ක්‍රියාවලිය. ඒක අර කියන අනිත්‍යතරං අපටිගං කියන එකේ ධම්මායත පරියාපන් රෝගයට අයිතිවරක් තියෙනවා. ඒ වගේම සනිදස්තරං අපටිගං පේනවා ස්පර්ශ වෙන්නේ නැති එක. තවකක් තියෙනවා අනිදස්සන සප්පටික ධම්මායතන පරියාපන්න රූප. ස්පර්ශ වෙනවා පේන්නේ. එහෙමත් එකක් තියෙනවා. ධර්මායතන පරියාපන්න රෝගයන්ගේ හැටි වෙයි. ඔය කියන ප්‍රමතුලෙන් කෝකින් හරි දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම පහළ වෙනවා ස්පර්ශයක් නිසා. ඒසර මනසර ස්පර්ශ කරන්න පුළුවන් වස්තු රූපයත් එක්ක සම්බන්ධය තියෙන නිසා. ඒ වස්තු රූපේ නැති කරන්න බෑ ජීවිතයේ කර්මණ රූපය. කර්ම මේකේ තියෙනවා කවුද හරි සිග්නම් පාරිත මේ කියන්නේ අරිහත් වෙනපත් කරලා සිත වෙන දවසේ එනවා. කර්මජ රූප පරම්පරාවට සම්බන්ධය තියෙනවා. සතර ප්‍රයත්න. වස්තු රූපේ එක විඳින්න බෑ. වස්තු රූපේ නිර්වාණී වෙවි යටි යටි ක්‍රියාත්මක වෙවි කර්ම ශක්තියම ගෙනියනවා. අනන්ත සංසාරයේ පටන් ගන්න කවද්ද? අරිහත් වෙනපත් කරලා සිග්නම් පාන්නේ එදා වෙනකම්. ඒක මුල හොයන්න බෑ. එක රූපයක් නෙමෙයි. එනේන එක හටගත්තා බිඳිලා ගියා. නමුත් තව තවත් නිර්වාණී කරනවා. ඒ කියන්නේ කර්මජ නිස්පාදනය. පුරණ කර්මජය වස්තු රූපේ. ඒකට බාහිරින් එන දෙයක් බාහිරින් ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක එන්නේ එන්නේ හදපාදු එක ගෙවෙනවා. ගෙවෙන්න කර්මයේ හදනවා. ඒක කර්මජ රූපයක් නිසා බාහිරින් ගන්න රූප ධාතුවක් ඒකට අවශ්‍ය නැහැ. ඒක පුරණ නිස්පාදකය කර්මය. ඒකෙන් තමයි වස්තු රූපේ නිපදවන්නේ. වස්තු රූපේ තරක් නෙමෙයි කර්ම වේගී ක්‍රියාත්මක ධර්මයේත් නිපදවනවා. ධර්මයේ නිපදවලා ඉතින් අපි කරමු කර්මයකට විපාක අවස්ථාවට එනකොට ඒකට අවශ්‍ය කරන්නා වූ රූපාකාරයේ කර්මජ රූප වශයෙන් නිස්පාදනය කරලා මනසට ගෝචර කරනවා. එතකොට මනසට සරහන්. එතකොට තමයි කර්ම නිවිත පාළින වර්ණාසන්න මොකද? අර සරහනේ කර්ම ශක්තිය තමයි ගණන්තුනේ. ඊළඟ දෙයක් ඒකට නෑ. ඒක බලවත් නම් එහෙම වර්ණාසන්න මොකද සරහන වැටේ. ඉතින් ඒක හරි පොදුම සිද්ධිය. කෑකල්ල පැත්තේ එක්තරා ගොවි මහත්තයෙක් මරණාසන්න කාලෙකදී මරණාසන්න වෙන්න එනකොට එයා කෝට් එහෙම අඳින කෙනෙක් මරණාසන්න මොහොතේ අමුතු කතාවක් කිව්වා. ඔය ඉක්මන් කළා මම කෝට් එකයි වස්තවා කියලා දිය කවුද මොකද අර බලලා මරු නඩුවට යන්න වෙලා නැහැ මට. ඒ මරණාසන්න මොහොතේ කියමු කියමු දෙන්නේ කැල්දිලා ඉන්න එක යන්නේ. දැන් යන්නත් ඕනේ ඉක්මන් කළා. මම ඉක්මනට කෝට් එකයි වස්තවා කියලා දියලා කියලා පණ ගියා. තමම දුරින් ගියා. මොකද වෙලා තියෙන්නේ? එයා මොනවා හරි දැන් පන්නේ පහේ නා මීය කරන හින්දා. ඒකට අදවල උගුලක්. දැන් මීය වෙනකොට මේ කැල්ල මේ මන්්‍ය කාලේ අපේ පුජ්ජල් ගහ දෙනවා කන්නේනවා. බෙල්ල දාලා ඒකට එනකොට මොකද උගුල වැස්සල ගාම මේක අහුවිලා. උරුමිය දාලා තාල්ලා තියෙනවා. අරගෙන කොහෙද යන බල දෙක ඇදලා එක කරගා. බල ඇහිල ගලා දිහින් බලනකොට නැග්ලා තියෙන බල. ඉතින් ඔය මේ ඉතර වෙච්ච සිද්ධිය. අනික කටිය දන්නවා එහෙම සිද්ධියක් වුණ බව. නමුත් දැන් ඒක වටක තියෙච්ච කාලයක නෙමෙයි ඇයි මරණාසන්න මොහොතයි. නම් කාලය කිසි. නම් මරණාසන්න මොහොත ගන්න බලන්න ආපු හැටි කර්ම නිමිත්ත. කර්ම ශක්තිය මේක ගෙනහැල්ලා ඔක්කොම සකස් කරලා දීපු හැටි. මරණාසන්න මොහොතදී ඔහුට දුවටියට ගෙනියන්න දිවිච්ච වැඩක අපේ පැවිදිච්ච නිමිත්ත හැටි. අර එදා කරපු සිද්ධිය එවලේන එකක් වාගේ දැක්ක. දැකලා හිටන් දැන් ඉතින් ඒක නඩු වහන එකක් කියලා එයාට මාව මනස රඳා. දැන් එයාට වෙනවා නඩු ඇවිදිනා එක් කියන්නත් ඇවිදලා ඉන්නවා දැන්. දැන් මෙයා ඉතින් නඩු වහන්න යන්නේ ඉතින් අනිත් විදිහට එයාට හිතෙන මොකද්ද? කෝට් එකක් ඇවිදින වස්තවත් වගේ යන්නේ. නඩුවට යන. පණ යනකොට දැන් අනික් අයත් මෙයා වලා ගියා. මොකද සිද්ධ වුනේ? මනෝමය මැජ කෝට් එකක් ඇදගෙන මනෝමය මැජ වස්තවත් වගේ මෙයා යන්නේ කිව්වා. ඒක තමයි කාරය ඒක. වැළුවාම ඉතින් එයා හැදෙන යම ලෝකේ තමයි කියන්නේ. එකදී යනකොට ඒ රළුවාම එතනනේ. ඒක වෙන එකදී ඔය මහ බුදුම දේවල් ඇදෙන. මෙයා වෙන්න පුළුවන් කොහෙද තියෙන බොරු කතා පොත්වල දාගෙන පස්සේ හදපුවා කිව්වට අදත් ඔප්පු වෙන දේවල්. ඊයේ දේවල් අදත් මෑතකදී මෑත කාරණාලේ මොකක් පැහැදිලි ඔප්පු වෙච්ච තියෙනවා. ඉතින් ඒකයි ඒවා කියන්නේ අපිට නිකන් ආවට කියන සැක හිතන දේවල් නෙවෙයි. සැක හිතනවත් නෑ නිහඬ වෙන්නේ පොකට වදාද තේරුම් ගන්න බැරි. එහෙම දේවල් නෑ කියන්නේ යන්නේ නැතුව දැක්කේ නම් තියනවා කියලා නිකන් කියන්න යන්නේ නැතුව හේතු සාධක දැක්කොත් හේතු සාධක කියන්න පුළුවන් මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකයි සාරම. ඉතින් ඒ වගේ ඔය මානසික ක්‍රියාකාරීත්වය හරියට ගැඹුරු පැත්තක්. කොච්චර අධ්‍යක්ීම් තිබුණත් අධ්‍යක්ීම් අමතක වෙච්ච නිසා මතක නැහැ. මොකද වෙන්නේ? ආගන්තුක පංචේන්ද්‍රියයන්ගේ ලෝක ආස්වාද පංචකාම ආස්වාදදී යොමු වෙලා ඉන්න ස්වභාවය නිසා කලක් පංචකාමී ලබන්න බැරි ඉඳ දුර්වලලා ඉඳලා හිටන් ඒකෙන් භුක්තිය ලබන්න අල්ලා ගන්න ගහණය කරන්න පුළුවන් විදිහට කායිකත්වයක් ගොඩ නැගිට ගාව මොකද කරන්නේ? අනික ඔක්කොම අමතක කරලා ආගන්තුක කාමාස්වාදයට බහිද. බහිද උනේ අමතක වෙනවා අතීතේ. අතීතේ වෙච්ච සිද්ධි අමතක වෙන්නේ හේතුව ඕකයි. යම් දාසක ඔබ සාමත්‍යයේ වත්තේලා ගියාට පස්සේ තමයි අතීතයේ මතක් වෙලා ඉන්නේ. ඒ අතීතයේ මතක් වෙලා ආවොත් තමයි පිළිඳ පටන් ගන්න. මෙහෙම අධ්‍යයාවක් තිබුණානේ මෙහෙම අධ්‍යයාවක් තිබුණානේ ඒ අධ්‍යයයේ මෙහෙම හිටියානේ ඒකේ මලේ මෙහෙමනේ මැරෙනට පස්සේ මට මෙහෙමද ගමනාක් යන්න සිද්ධ වුණානේ ආන් මෙහෙම බලාගෙන කොයි විදිහට හරි පිළිඳ පටන් ගන්නවා යම ලෝකයේ හිටු ගැටි යම රජුර වණ ගිය හැටි ඕකක් තිබුණා නැද්ද කියන එකයි තවන්න මේ ඉඳ පටන් ගන්නවා අන්න ඒක නේම තමයි ඒක දැකියා ඉතින් අපි ඔය ලකින්න අපි ඒ වගේ අවස්ථාවක් එහෙම දැකගුවාත් ඉන්නවා දැකගුවාත් ඊයේදී අද කලබල අපේ ආපිය මතේද ඕවා බොරු කතා කියන්නේ නැතු. අපි වඩාත් නිහඬ වෙලා ඉඳන් අපි වැඩේ කරගන්න ඕනේ. කවදා හරි එහෙම අවස්ථාවක් සාගේ දිහස මොහොත වේලා යනකොට හරි සමුත්ේතවත් වෙනකොට හරි ওই හැකියාව ලැබුණා පතු වෙන්න පුළුවන්. පතුන් තෝක දැන ගන්න පුළුවන් ඒවා තියනවද නැද්ද කියලා. ඒවා හරි යන්න පුළුවන්. ඉතින් අන්නේ වාගේ ඒ දැන් මතු වෙන්නේ මොකද කර්ම නිමිත්ත වශයෙන් ආවේ. අර අපි කරුවේ කක් නෙවෙයි. ඒකේ තනි නිමිත්ත පහළ වෙනකොටම ඒ දනෝ නිමිත්තක් එනවා. ඒ නිමිත්ත දර්ශනය වෙනවා. දර්ශනය වෙන්නේ මොකද්ද? ආධ්‍යාත්මික සංකාන ගත වුණ රූප ස්කන්ධය. රූප ස්කන්ධය තමයි වාගේ. රූප ස්කන්ධය සතර මහා භූතම නෙවෙයි. සතර මහා භූතියගේ ආධාරය තමයි රූප ස්කන්ධය පහළ වුණේ. ඒකේ සතරහනක් තමයි පිළිලා තියෙන්නේ. ඒ සතරහන ගාව අපි දකින්න. මනෝ සතරහන. මනෝ සතරහන කියලා කිව්වට සටහන බවට පත් වෙනකොට ඉතාම සූක්ෂම රූප කලාපයන්ගෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒක එක්තරා කිරණක් වාගේ. ඒ නිසා අපි හිතලා ආක් වෙනකොට ඒක විසිරිලා යනවා චිත්තද රූප ටික විසිරිලා යනවා මේ ස්වභාවික ලෝකයේ කොට වෙනවා. නමුත් අපි හිතුවේ යහපත්දයක් නා. ඒ යහපත් දර්ශනය මතු කරගෙන මතු කරලා අමතක කරලා දානකොට මතු වෙච්ච දර්ශනයේදී පහළ වෙච්ච රූප කලාපය වල ඒක වෙනස වෙන්නේ නැහැ මොකද? ඒක මේ විශ්වයේ තිබෙන උත්ජ රූප කලාපයන්ට එකතු වෙනවා. එකතු වෙලා ඒ ගතියට අනුකූල යමක් ඇතනම් ඒ රූප කලාපයෙන් කරලා නිල ඒ ගතිය අනුකූල රූප පෝෂණය වෙනවා. ඊයම් යහපත්යක් නම් නිතර නිතර හිතුවේ. ඒ මොහොතක් ගන්න ගින්නා ඔය චිත්තජ රූපයන්ගේ උත්ජ රූප කලාපයන් ගොඩ නැගියා. අනුකූල දේට අනුකූල වෙනතුලක් තනී බව නේද ඒකට ලොකු වෙනවා. එත ලෝකේ යමක් බලවත් වුණාම බලවත් පැත්තේ ස්වභාවී යහපතක් නා යහපත අයහපත නා යහපත සත්‍යයක විපාක වශයෙන් විඳින්නත් එක්කලා ඒක හේතු වෙනවා. එහෙම ක්‍රියාත්මක කරා ඉතින් විශ්වේ එහෙම ක්‍රියාදායන සකස් වෙනවා. ඉතින් ඒක අපි දකින්න ඕනේ එහෙම ක්‍රමයක් හරි ගැඹුරු වැස්ස අපි යහන්නේ. මේ හෘදේ වස්තුවේ ප්‍රතිත්‍යත්ති වලට කවදාවත් හිතක් හපයන්න බැ ආරුණක් ඉන්න බැ. මන විපාති වලට හරියන්නේ නැහැ. ධර්මයක් ඝට්ටණේ වෙන්න ඕන. දැන් ධර්මයක් ඝට්ටණේ කිව්ව මනෝ ධර්මයක් ඝට්ටණේ කරන්නේ කල්පජ රූප කලාපයෙන් හරගත්ත බාහිර රූපිය තියෙන්න ඕන. ධර්ම කියන කොට ඇති ගොන්නක් ගා තියෙන්න ඕන. ගොන්නකෙච්ච හරිය තමයි අපිට විපාක වශයෙන් එන්නේ. ගොර නැගුණේ ශක්තිය තමයි ගබඩාවගේ ධර්ම ශක්තිය. කවදා හරි විපාක දෙන්න පුළුවන් ශක්තිය කිව්වේ ඒක. ඒ ශක්තිය කවදා හරි එහෙම එකක් ගොන්නකලා දෙන්න දාට විපාක මුක්තිය ලැබෙනවා. එතකන් අවුරුදු කෝටි ගණන් හරි කල්ප ගණන් හරි තියෙන්න පුළුවන් එනපත් වෙනවා.